ආර්ය මෛත්‍රී භාවනාව වැඩිීමේදී මේ අවස්ථාව කියලා වචනයක් ගත්තා. දැන් අද අපි ගත්ත භාවනාව ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා. අවස්ථා වේදීට වහින්න ඉතෙල්ල ඊට වඩා ලොකු එකක් අල්ලා ගත්තාම ලොකු එක හැටි බලාගත්තා. මයිල් ගහේ හැටි අඳුරා ගන්න ඉතෙල්ල බුද්ධලේ අඳුරා ගත්තොත් ලොකුයි දෙහින්. ඒ වගේ ඉතෙල්ල ලොකු එක අල්ලා ගත්තට පස්සේ පොඩි එක අල්ලා ගන්න බුණා යසර ගිහින්. අවස්ථාවේ ස්වභාවය දැනගත්තට පස්සේ අවස්ථාවේ හිත බැඳෙන එක නතර කරගත්තා. හැබැයි අවස්ථාවේ හිත බැඳෙන එක නතර කරගන්න බැරි මූලික ධර්ම අවබෝධයේ පසුතලයේ නැති නේද. අපි ආත්ම භාවය කියලා වචනයකින් හඳුන්වන ලෝක සම්මතය. ආත්ම දෙයක් සාර දෙයක් ලෝකේ නෑ. එහෙම අල්ලන්න ගියොත් එහෙම වැරදිනවා. නේද ලෝක සත්‍යය මේ අත්ථ භාව කියන වචනේ. ආත්ම භාව කියන වචනයකින් ලෝක සම්මතයේ පැනවීමක් කරලා තියෙනවා මේ එක එක පුද්ගලයාගේ ඒ උපතේ පටන් මැරෙනකන් යන කාල සීමාවට. මිනිහෙක් වශයෙන් ඉපදුනොත් උපන් තැන් පටන් මැරෙනකන් යන කාල සීමාව මිනිස් අධ්‍යව කියලා හඳුන්වනවා. දැන් මේකදී අපි වචනේ යන්න හොඳ නැහැ. සාරභාවය කියන එකද මේ කිව්වේ අත්භාව කියලා ගත්තොත් එහේ වරදිනවා. ඒ අදහසින් නෙමෙයි එතන කිව්වේ. ඒ යම් කිසි මිනිහෙක් හැටියට ඇටිසියේ පේනන කාල සීමාව. මිනිහෙක් හැටියට යම් ඉන්නවා කියලා හඳුන්වන්න පුළුවන් යම් කාල සීමාවක් තියෙනවාද? ඒක මිනිස් ආත්මභාව. බල්ලෙක් හැටියට ඇටිසියේ පේනන කාල සීමාවක් තියෙනවා. ඒක බලු අද්භාව. බලු ආත්මභාවය. එහෙම විදිහට ඒක ආත්මභාව කියන එක හරි එදාගත්ත මේ ආත්මයි කියන සදාතනිකයි ආර ධර්මයේ කී යුද්ධයි කරන්න විදිහේ විනාශ කරන්න බෑ. ඒ හේතුවෙන් ආත්මය කියන මේ දෘෂ්ටිය නෙවෙයි මේ කියන්නේ. එනිසා නිරුක්ති තේරුම් අරගන්න ඕනේ ඒ වචෙන් පිය කියපු දන්නේ ගැළපෙන එක. ඒකයි කාරණේ. ඒක වරද්දාගත්තොත් උන් තෝරා ගන්න බැරි වෙනවා. මේ ආත්ම භාව කියන වචනේ පෙන්නන්නේ. දැන් මිනිස්සේ කියලා පන්නුත් මිනිස් ආත්ම භාව. සතෙක් වෙලා පන්නුත් ඒ සත්ව ආත්ම භාව. හරකෙකුනු හරක ආත්මයි. හරක ආත්ම භාවය. නරියෙකුනු නරි ආත්ම භාවය. බලලෙකුනු බලල් ආත්ම භාවය. දෙවියෙකුනු දිව්‍ය ආත්ම භාවය. බ්‍රහ්මයෙකුනු බ්‍රහ්ම ආත්ම භාවය. දැන් මෙහෙම අපි යම් යම් තැන මේ තුන් ලෝකයේ හැරිසන්නකොට ඉපදිලා තින්නේ ඔය ඔය කොටසවල. එක දෙවියෙක් හැටියට, එක මිනිහෙක් හැටියට, එක බ්‍රහ්මයෙක් හැටියට, එක බල්ලි බලලෙක් හැටියට, එක පිරිතෙක් යස්සෙක් හැටියට ඔය ඔය විදිහට හැරිසරගෙන ඉන්න තැනක් නැහැ. ඒ ස්වභාවයන් හොඳයි කියලා අපි නිගමනය කරගත්තා නම් ඒ නිගමනය කරගත් එක දැඩි වෙච්ච වෙලාවට ඒකෙන් අපි ගිහින් ඉපදුනොත් ඒ જાතියේක උපදිනවා. යක්ෂයාවාගේ ජීවත් වෙන අවස්ථාවක් තියෙනවා. රෞද්‍ර විදිහට. ඒ වගේම රෞද්‍ර විදිහට ජීවත් වෙනකොට කවුරුවා කිව්වොත් එහෙම ඔය තරම් සරහා ගන්න එපා. අපි අරගන්න කැමතිද? ඇත්ත තමයි කියේ. අනේ පළයා ගන්න ගියා උඩක් ගහලා බලන්න. අපි වැඩි අපි කරගෙන යනවා. අර තරහා අතර ගන්න නේ. මෙන්න මෙහෙම තරහා දැරි වුණොත් එයා ඒ බුද්ධිලා එයාගේ ජීවිතය හැර ගහගත්තේ ඒ බඳු ස්වභාවයෙන් ඉන්නවා. මෙන්න මේ බුද්ධිලාට යක්ෂ කියන ගෝත්‍රයේ උපදින්න හේතු වෙන ස්වභාවයක් ඔහු ප්‍රිය කළා. ඔහු ඒ භවයටපත් වෙලා හිටියා. අන්න කර්ම භවය හටගත්ත යක්ෂ කර්ම භවය. ඒ භවයෙන් යම් උපතකට ගියා නම් යක්ෂ උපත ලැබුවා. යක්ෂ යන සම්මතයෙන් යම් තාක්කල් පවත් කරනවා නම් ඒකයි. ඒකට අපි සම්මත කළා යක්ෂ ආත්භාවය කියලා. එන් මේකෙම ආත්භාවය කියන්නේ ස්ථිර අදහසක් නිසා වා හරවත් අදහසක් නිසා කියන එක නෙමෙයි. මෙන්න මෙහෙම මේ රෝගේ පැනවීම කරන්න ගත වචනයක් විතරයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ අදහසින් වෙන මෙතෙන්ද ගන්න. එතන මොකද අපි දකින්නවා ඉස්සෙල්ලාම කලාගෙන විදගෙන යන්න උනේ අත්හැරීමට පැත්ත හරයක් නැහැ කියලා වැටහෙන පැත්ත. දැන් මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේ. අපි දී කරා වෙන දෙයක්. එimhe මිනිස් ආත්මභාවය ඇතිනේ මිනිහෙක් වටින් ඉන්න කාලේ අපි කොච්චර මොනවද සිද්ධියේ ධර්මතාවය යෝකයි. මොහොතින් මොහොත ගෙවි ගෙවි ලඟින් ගෙවිලා විනාශයට පස්සේ. ඒ වගේම තවත් පේන තියෙන බල්ලෝ ඉන්නවා බලල්ලෝ ඉන්නවා ඒක එක අද්දව. ලැබුවා. මිනිස්සු විනා මිනිස් අද්දව ලැබුවා නිකයි. ඒ සියලුම ආත්මභාවය මොහොතින් මොහත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්න ඕම. ඒ වැහැටිත් එහෙමයි. දැන් හොඳට තේරෙනවා මේ ජීවිතයලම. අර කියුම පැත්තොත් එහෙම තේරව ගන්න අමාරු ඇතලු. මේකින් පුළුවන් තෝරා ගන්න. මේක පුංචි ළමයෙක් කියනවා පුංචි ළමයාට තේරෙනවා. මේ චිත්තක්ෂණ 17 ගැන චිත්ත වීදි කියලා ඔබේ උපාදක දිබඟ කතා කරන්න ගියාම එහෙම ලක්ෂයක් ඇහුවොත් එකේ නුර තේරෙයි. ඔබ තෝරා ගන්න බැහැ. ඔක ඉගෙන ගත්ත ඒ පිළිබඳ හසල දැනුමක් ඇති කෙනෙක් ඒ පිළිබඳව අහගෙන ඉතින් ඔක තේරුම් ගන්නේ මේකේ ස්වභාවය මේකයි කියලා. හැබැයි ඕවා තෝරා ගන්න වචනවත් අහලා නැහැ අපේ අය ඉතින් ඕක කොහොමද තෝරා ගන්නේ ඔය જાතිය බල කියලා. ඒවා ඒ හැට ඉතින් ගැලපෙනවා. ඉතින් ඒවා ඉන්නේ මේ 1000කල 10 ලක්ෂයක කෙනෙක් ඔය අභිධර්ම ගැන හොයලා බලලා ඔය හර අවසල යන කතියේ ඉන්නේ. ඔය තේරුම් ගන්නත් බෑ තේරුම් ඉතින් මුල ඉඳන් වචන තෝරා ගන්නත් බෑ වචනේ කිව්ව මොකක් තේරුම් ගන්නත් බෑ ඔය තත්ත්වය හැට ඒවා රස විඳින්න බෑ දහම රසය ගන්නත් බෑ ඒ තුලින් විදර්ශනා කර ගන්නත් බෑ. නමුත් ඒ හැට ඔය කියන ඒ ටිකම කෙරෙනවා. අපිට සියුම්ම පෙන්වන්නේ. ඒ අභිධර්මයේ පෙන්වපු සියලු කාරණා ටික සිද්ධ වෙනවා අර ලොකු වශයෙන් සම්මත වශයෙන් අරගත්ත එකේ යථාර්ථය බලනකොට. දැන් මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. අපි ආත්මභාවය කියන වචනේ ගත්තම අවස්ථාව කියන එක දෙවෙනි වතාවට ගන්න තියෙනවා. මොකද අද මම ඒක ගත්තේ නවක පිරිසක් වැඩිපුර ඉන්න නිසායි මූල ආරම්භක භාවනාවක් වශයෙන් ඒක මතානේ ගත්තේ. අන්න ආත්මභාවය කියනකොට දැන් අපි දකින්න ඕනේ ඕක දැනන්න චිත්තක්ෂණයට එනකම් අපි යෝකේ ඔයතුලින් දකින්න ක්‍රමයක් තියෙනවා. මේ ආත්මභාවය මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. දැන් මොකද්ද ආත්මභාවය කියලා දැන් ගත්තේ? දැන් ධර්මයේ උපන්නා. ආ මිනිසෙක උපන්නා. මිනිස් ආත්මභාවය ආරම්භ කළා. දැන් ලදරුවා. ඊට පස්සේ ලදරුවා වෙද කරන්නේ ලදරුවෙක් වෙලා, ඒ වගේම ළමෙක් වෙලා, ගැටවරයෙක් වෙලා, තරුණයෙක් වෙලා, මේ බැඳි වයස් පුද්ගලයෙක් වෙලා, මහලු බවට පත් වෙලා, අන්තිම මහල්ල බවට පත් වෙලා මල. අවුරුදු 80ක් යනවා 100ක් ගිහිල්ලා. එනි මිනිස් ආත්මභාවයක ඉපදිලා අවුරුදු 80ක් ඉඳලා 90ක් ඉඳලා 100ක් ඉඳලා මිනිසයා මල. දෙවෙනි තීරණිතාව. දැන් මිනිසත් බැවේ කාල සීමාව පෙන්වන. කොච්චර කල් මිනිහෙක් කියලා හිතියද ඉපදිලා? අවුරුදු 80යි 85යි 90යි කාලයක් කිව්වා. මෙච්චර කල් ජීවත් වෙනා මිනිසෙක් හැටියට. අන්න මිනිස් ආත්මභාවය කියලා සංකල්පින් කරගත්ත කාලේ. දැන් මේ ආත්මභාවය කියන ලෝකෙදී අපි මේ ලබලා තින්නේ එහෙම එකක්. ඒකයි මේක යෝගිකව යන්නේ. දැන් මේක හැටි අපි දකින්න නැතුව හුඟ දෙනෙක් හිතා ඉන්නේ. විමර්ශනය කරන්න දෙන්නා. මැරෙන බව දන්නවා. ඒ මරණය කරා යන්නේ මොහොතින් මොහොත යන්නේ වර්ණය කරා නේද? මේ ජීවිත හැක්කේ ගෙවි ගෙවි යනවා නේද මොහතක් මොහතක් වාසා කියලා අපි ඒක හිතන්නේ නැහැ. අපි ළඟ තිබිච්ච බඩුවක් නැති වෙලා අපි හොස් ගාලා යනවා. හරි වැඩේ වුණේ මගේ අහවල එක නැති වුණා කියලා. හරි වැඩේ මගේ ජීවිතේ තත්ත්වය කියන තත්ත්වය කියන මේ ගෙවෙනවා කියන ජීවිතේ නේද ගෙවෙන්නේ කියලා එහෙම හිතනවා. හැබැයි බඩු ඔක්කොට වඩා අපි ජීවිතේ තත්ත්වය වඩින්නේ නැද්ද? නේද ලෝකේ ජීවිතේ බලාපොරොත්තු වෙන ලෝක සත්‍යයද? අර නැති වෙච්ච බඩුවට වැඩිය තමන්ගේ ජීවිතේ තත්ත්වය තියාගන්න දිනන කොච්චර හොඳ කියලා වටින්නේ නැද්ද? ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට ලෝකේ වටිනාම දේ තමන්ගේ ජීවිතේ. තාම මොහොතක් හරි ජීවත් වෙන්න නැන්නම්. ඔක්කොම දීලා හරි කමන්නේ. වකු වඩුව නාක් වෙලා. දැන් මොකද කරන්නේ? දැන් මට අවුරුදු 5ක් ඉඳලා ජීවත් වෙලා හැකියි. අවුරුදු 2ක් ඉඳලා ජීවත් වෙලා හැකියි. මොනවද දැන් නැන්නම්? දැන් හිතේ හිතේ මැරෙනවා. අද දැන් මට අවුරුදු 5ක් ජීවත් වෙලා හැකියි. දැන් මිනිහ නාන මොකද කරන්නේ? මැරෙන්න කැමතිද ජීවත් වෙන්න කැමතිද? අනේ දොස්තර මහත්තයෝ කොහොම හරි මාව ජීවත් කරවන්න. හැබැයි වකු වැඩුවා කරගෙන මේ වැඩේට යනවා ලක්ෂ මෙච්චර ගන්න. බර වත්තම් කොච්චර තියෙනවද? මගේ මුළු දේපළයි ඉඳ කරමයි ඔක්කොම මතක තියෙන රුපියල් ලක්ෂ 10යි. ලක්ෂ 12ක් මේකට යනවා. හැබැයි ඉතින් ලක්ෂ 10ක්වත් දුන්නොත් අවුරුදු 5ක් ජීවත් වෙන දෙන්නම් කිව්වොත් අනේ දොස්තර මහත්තයෝ මොනවා කරලා හරි කවන්නේ අවුරුදු 5ක් ජීවත් කරන්න කියන්නේ. අර මුළු වත්කමට වැඩිය එයාට ඒ කාලේ ලොකුයි. නමුත් අපි අමතක කරලා තියෙන්නේ මේක. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි අහවල් දේ නැති වුණා, අහවල් දේ නැති වුණා කියලා ශෝක වෙනවා. අපි ජීවිතේ නේද මේ මොහොතක් ගන්න නැති වෙන්නේ කියලා. ඒක ශෝක වුණාට කරන්න දෙයක්වත් නැහැ. නැති වෙන එක නතර කරන්නත් බෑ කියන එකේ ධර්මතාවය දැනගන්න කැමති නැහැ. අන්න ඒක දැනගත්තා නම් අපිට පේනවා. මොහොතක් ගන්න ගෙවි ගෙවි යන ජීවිතය තුළ මොනවා රැස් කරගෙන කොතන පවතිනද මම මේ දඟලන්නේ. අන්න ඉතින් නිගමනය වෙනවා. මගේ කරගෙන මම කරගෙන අල්ලාගෙන වදාගෙන දෙන්නේ නැහැ කියලා හිර කරගෙන ඉඳ හදන්නේ. මට මගේ අත්‍යවශ්‍යදී මොන විදිහකව නවත්තන්නද මොහොතින් මොහොත ගෙවි ගෙවි යනවා. විනාශය කරා යනවා. ඒ ගැන බලන්නේ නැතුව පවතින දෙයක් ඉන්න ලුට්ටියක ඉඳලා තව දෙයක් අල්ලගෙන පවත්තන්න හදනවා. දැන් මේ ලොකුම අවිද්‍යාවේ වැඩපිළිවෙල. දැන් මේ අවිද්‍යාවේ වැඩපිළිවෙල අපිට වටහා ගන්න තමයි. ඇත්ත ඇති ආකාරයෙන් බලන්නේ. එහෙනම් මේ ආත්මභාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේක සිහි කරනකොට. අපි දකිනවා මොහොතක් ගානේ ගෙවෙනවනේ මේක. ගෙවි ගෙවි යනවා විනාශය කරා. එහෙනම් පැවැත්මේ ජයග්‍රහණය කරගෙන ලෝක සත්‍යයක් නැහැ. මොහොති මොහොත ගෙවි ගෙවි වෙනසීම කරා යන අය මිස මරණය කරා යන අය මිස ජීවත් වීම කරා පවතින කෙනෙක් නැහැ උපන්තේ පාට. දැන් මේකයි යථාර්ථය. මේ යථාර්ථයේ තීකරණ එක බොරුවට හැවටීමක් නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කොත් යහපත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා මිස. ඒකෙන් අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ විදියක් නැහැ. ඇත්ත දැකලා. බොරුවට හැවටුනොත් නම් යහපත් කියලා අයහපත් දේවල් වලට බොරු ගහගන්න වෙනවා හැවටෙන්න වෙනවා. ඉතින් මේ ආත්මභාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. ඉතින් සමහර අය අම්මා ජීවත් කරගන්න, තාත්තා ජීවත් කරගන්න, භාර්යාව ජීවත් කරගන්න, ස්වාමි පුරුෂයා ජීවත් කරගන්න. ඉතින් අන නැහැ කියලා සකල. සියලු ආත්මභාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. මං විතරක් ඒගොල්ලත් එක්ක. ඉතින් මේක නවත්තන්න හැබැයිද? සියලු ආත්මභාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන ධර්ම ස්වභාවයකට ඇත්තාමයි. මේ ධර්ම ස්වභාවය කොහොම නවත්තන්නද? කවුරු නවත්තන්නද? නවත්තුම කෙනෙක් නැහැ. ඉතින් ප්‍රඥාවන්තයෝ මේ බඳු ආත්ම භාව නිසරියයිද? මේක හරයක් නෑ. අල්ලගෙන ඉන්න දේ අල්ලන්න පුළුවන් හැකුත් නෙමෙයි. ඇති හරයකුත් නෑ කිසිම දෙයක. මම කීකේ ඉන්නා වයිසියේ ඉන්නා මැරලා යනවා. මෙච්චර කල් කොලිත් උ. අනන්ත සංසාරය කියලා තියෙන ඉතු. මම වෙච්ච දවසක් මගේ වෙච්ච දවසක් නෑ. දුක්තිය ඇතිවුණා, සෝකේලා මැරලා ගියා. අයිතිවාදිකම් කිව්වා, මැරලා ගියා ඔක්කොම ඉවරයි. දැන් මේ රටා මේක නම් එහෙම එකක් තුනේ. ප්‍රඥාවන්තයෝ මෙබඳු ආත්ම භාව නිසරුයයි දැන. ඒ එතකොට මේ කෙරෙහි චන්දරාගේ චන්දරාගින් විදින්නා වූ. ඒක චන්දරාගේ අත්තරින්නා වූ. ඉතින් ඒ වචනේ දැන් කර්මස්සාය. ආයතර මොකද වෙන්නේ? පැවැත්ම පිළිබඳව තිබෙන යම් ආසාව බලාපොරොත්තුවක් තිබෙනවා බලා ඉඳදී අහක් ඉන්න පටන් ගන්නවා. මේබඳු පැවැත්මක හටගෙන විපරිණාමයට පස් වෙලා වෙනසිලා යන දේවල් නේද මම කීකේ මගේ කීකේ මේ දඟල දඟල මොකද්ද මේ කරන්නේ? අන්න ප්‍රඥාව වැඩෙන වෙන්නේ ඕකේ තේරෙන්න පටන් ගන්නවා. වැඩෙහින්ද වැඩෙහින්ද පස්සේ වැඩක් නැති හිස් වැඩ කරලා වැඩක් නැහැ එහෙම ඒවා කියලා වැඩක් නැහැ එහෙම ඒවා ගැන හිතලා වැඩක් නැහැ. අන්න සංකාර නිරෝධයලා. සංකාර නිරෝධනාලා විඥාන නිරෝධයි දිගටම නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව නිරෝධයි. ඊළඟ මේ ප්‍රඥා යුද්ධ මතු උපත්ති යටි යකට ගන්න විදියක් නැහැ. යාති නිරෝධ කරන ජරා මරණ නිරෝධ කරලා කෙලවර කළා. අන්න ඒකයි. ඒ වගේ දෙයක් ඒකේ තියෙන. මේ උතන ශෙනයක් භාෂා ශෙන බඳුරත් දෙකලා නැහැ. දෙවිත් කි. දැක්කේ නැහැ තව ටිකක් විග්‍රහ කරලා ගන්න. අන්න අවස්ථාව වලට බහිනකොට අවස්ථාව බලා ගන්න. දැන් අපි මිනිසාත්ම භාවයේ කිව්ව එක අවස්ථාවක්. ඒක අවුරුදු 80ක 90ක අවස්ථාවක්. දැන් මිනිස් ආත්ම භාවයේ හැදිලා තියෙන්නේ මොන මොන අවස්ථාවලින්? මිනිස් ආත්මයක් කියන දේ තුළ ගැප් කළ හැටි. අතුරු අවස්ථාවන් ගණනාවකින් තමයි මිනිස්යා කියනවා වතනේ සම්මත කරපු උපතේ පටන් මරණේ දක්වා අවුරුදු 80ක 90ක හිටපු එක නම් අපි සම්මත කළේ. ඒ සම්මත අවස්ථාව ගෙවිලා ගිහින් තියෙන්නේ අතුරු අවස්ථා සම්පින්දණය. ලදරු අවස්ථාව, දරු අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, තරුණ අවස්ථාව, ඊට පස්සේ මැදි වයස අවස්ථාව, මහලු අවස්ථාව, කෙළවර වුණ මල. එහෙනම් උප්පත්ති අවස්ථාව, මරණ අවස්ථාව දෙපැත්ත දෙකක් තියෙනවා. මේ ඕගත්තාම ওই තුලම අවස්ථා බෙදුණා. දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ තරුණ මදයක් තියෙනවා. මේකත් අවස්ථාවක්. අන්න අවස්ථාවේ හැටි තේරුම් ගත්තරම මේ එකක් ගෙවිලා තාවෙහෙට යන අතරමැදි අවස්ථාවක හැටි විතරයි මේ. තරුණයායේ තරුණියේ කියලා පවත්න්න පුළුවන් සම්පීඩනය කරපු ඉස්තිරිකක් නැහැ. මේ මොහොත පාසා ඒ තරුණයා කිනුනත් ගෙවිලා යනවා. අකුරක් අකුරක් ගානේ තරුණ අවස්ථාව ගෙවෙනවා. දැන් මේ අවස්ථාවලු මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. අන්න අද්දව ගැන බලාගොහම අද්දව ගැන බලාපොරොත්තු වෙනවා. දෙවියෙක් කියලා වැඩකුත් නැහැ. බ්‍රාහ්මී කියලා වැඩකුත් නැහැ. මේ අවස්ථාව අද්දව ගෙවිනවනේ. මිනිසියෙක් කියලා ඉපදිලා වැඩකුත් නැහැ. අන්න ඉතරම් මට්ටමනේ මේ ඉපදිලා වැඩක් නැහැ කියන මට්ටමේ අවබෝධය ආවා. කොච්චර සුගති කිව්වද රැක් නැහැ පුරාට ඒ ඔක්කොම අත්බැව් ගෙවෙනවනේ. අන්න බිලිලා ගියා කොටස. දැන් අපි ඉන්න අද්දවත් මේක තියෙන එහෙමනේ. මට ආයි මනුස්ස අද්දවක් ලබන්න ඕනේ නැහැ. අදහසක් ආවා. හැබැයි මේ අද්දව තුල ඒ උනාට තමයි තව තරුණයි. තාටි හැඩ වැඩ වෙන්න ඕනේ. මේ වර්ණ කරගන්න ඕනේ. ඉතින් ටිකක් අරේ මේ අදහස එනවා. දැන් බෙදෙන අවස්ථාවල. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොසිනාසිරපත් වන්නේ. අන්න අවස්ථාවට බැස්ස. දැන් මොන අවස්ථාවද? තරුණ අවස්ථාව නම් මේ තරුණ අවස්ථාව. මේ අවස්ථාව ගා තමන්ගේ අවස්ථාව බලනවා. ඒක මැදි වයස අවස්ථාව, ඒක මහලු අවස්ථාව, තමන් ඉන්න අවස්ථාව. දැන් කොයි අවස්ථාවද කියවන්නේ? අන්න බැලුව අවස්ථාව. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොසිනාසිරපත් වන්නේ මේ කියන්නේ අවස්ථාව වේදී ගත්ත තමන්ගේ මනසද තමාගේ ඉන්න අවස්ථාව තව ටිකක් වැඩි කරලා. තරුණ අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, ඒ අවස්ථාවේ ඉන්නයි තමගේ අවස්ථාව ගැන ගන්න. ඉන්නේ තරුණ අවස්ථාව හරි එක අවස්ථාවක් අරගෙන. ඒකයි බෙදෙනවා. ඊට සිවුම අවස්ථාවද. ඔව් විභජ්‍යවාදී. බෙද බෙදා බලනවා. අනේ බෙද බෙදා බලනවා දහම් දකින්නේ නැහැ. බුදුරණන් හරි විභජ්‍යවාදී කිව්වෙත් ওই විදිහේ බෙදලා බලන්න පුරුදු කරන එක. දැන් මේ තරුණ අවස්ථාව බෙදෙනවා. කොච්චර කාලයක්ද? අවුරුදු 18 ඉඳලා 30 වෙනකන් තිබ්බ තරුණ අවස්ථාව. ඉතින් අවුරුදු 12 කට තිබ්බා. ඒ කාලේ තමයි තරුණ අවස්ථාව. දැන් තරුණ අවස්ථාව ගොඩනැගිලා තියෙන මොන මොන අවස්ථාවලින්ද? දැන් බලනවා ඒ ටික. බලනකොට ඉඳගත් අවස්ථාව, හිටගත් අවස්ථාව, ගමන් කරපු අවස්ථාව, නිදාගත් අවස්ථාව, ප්‍රධාන අවස්ථාව හතරක කැලි කැලි එකතු වෙලා එකතු වෙලා ওই ටිකෙන් තමයි මේ තරුණ අවස්ථාවම ගිවගන ගෙවන්නේ. ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරලා තියෙන්නේ. ගෙවන්න ආරම්භ කළා නම් ওই හතරේ දිහා වෙන තමයි අවස්ථාව ගෙවන්නේ. එක්කෝ ඉඳගෙන, එක්කෝ හිටගෙන, එක්කෝ බුදියාගෙන, එතකොට එක්කෝ ගමන් කරගෙන. ওই හතරෙන් කෝකේ හැටි තමයි කොච්චර හරි ගෙවන්නේ. එහෙනම් ඒක හරි ඉන්නේ ඉඳගත් අවස්ථාව, හිටගත් අවස්ථාව, නිදාගත් අවස්ථාව, ගමන් කරන අවස්ථාව. ආ ඒ වෙන තමයි දැන් ඔය තරුණ අවස්ථාව ගෙවෙන්නේ. අනේ ගත්තා ඉදිරිදී. තාම මොනවාද? නටන අවස්ථා, උඩ පයින් අවස්ථා, දඟලන අවස්ථා, එල්ලම් කරන අවස්ථා, කවි කියන අවස්ථා, සින්දු කියන අවස්ථා, ඉනි කොළොප්පම් කරන අවස්ථා, ඉනි බීරු දහලු කරන අවස්ථා, ඒවෙන් තමයි මේ හැදිලා තියෙන්නේ. ලස්සන එක තොරණ අවස්ථා. නාන අවස්ථා, කන අවස්ථා මේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ හැදිච්ච එක තමයි තරුණ අවස්ථාව කියන්නේ. දැන් කිනකද යන අවස්ථාව? මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශිත තපසීම් කරගත්තා. ගමනක් යනකොට ඉඳගෙන ඉන්න කොට ඉඳගෙන ඉන්නකන් විතර ඒකත් ගෙවෙන එක. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශිත වතනේ ඉඳගෙන සුවේ ඉඳගත්තා කියන සුවසේ ඉඳගෙන ඉඳ හම්බුණා කියලා දැන් හතුරක් වෙන්න බෑ. මෙලක් හරයක් ඇටි එකක් නෙමෙයි ගෙවි ගෙවි යන එකක් මේ අවස්ථාව කියලා මේ තියෙන්නේ. අවස්ථාව ගැන කල්ලා ගන්න එකක් විතරයි. අන්න ගියා ඇතින්. අන්න යනවා ඇකින් එකට. මේ ඕකෙන් තව කොටසක් අරගත්තා. අරගෙන බලනවා කෑම කන අවස්ථාව. මොකද කෑම කන අවස්ථාව මොනවද කියලා තියෙන්නේ. බත් බෙදා ගන්න අවස්ථාව, අභිගාන හොදන අවස්ථාව, බත් ටික බෙදා ගන්න අවස්ථාව, ව්‍යංජන ටික බෙදා ගන්න අවස්ථාව, අරන් ඉන අවස්ථාව, ඒක උගල ඉඳ ඉඳ ගන්න අවස්ථාව, අනන අවස්ථාව, ඉහි කටර ගන්න අවස්ථාව, ඒ ගිලින අවස්ථාව, හපන අවස්ථාව, ගිලින අවස්ථාව. මේම පොඩි පොඩි අවස්ථාවන්ගේ සම්පින්නලා තමයි එදි මේ අවස්ථාව හැදිලා තියෙන්නේ. අර කෑම කන අවස්ථාව හැදිච්ච එක. ඊට පස්සේ ඔය අවස්ථාවට ගියරම දැන් ඔයින් හැරෙයි බෙදන්න යන්න ඕනේ නැහැ. මොකද ආසා පොඩි සකස් වෙන දැනට එනවා ආවා. දැන් මෙන්න මෙතන තමයි. රහ දැනෙන්නේ, සුවඳ දැනෙන්නේ, රිදෙනවා දැනෙන්නේ, සුව දැනෙන්නේ. ඔය සුළු සුළු මට මේ අවස්ථාවට ආවට පස්සේ බයිනවා දැනෙන්නේ, වෙනුන් අහනවා දැනෙන්නේ. වෙනුන් අහන එකේ රිදෙන මේ කායික වේදනාව ඉන්නේ, මානසික වේදනාව ඉන්නේ. මේ ඔක්කොම වෙන ඔය ටිකද. දැන් ඔන්න ඔතින් අපිට පේනවා එක අවස්ථාවක් සැපසේ කියවෙනවා, එක අවස්ථාවක් දුකසේ කියවෙනවා. ඉතින් මේ විදිහට බලාපොරොත්තු වෙන එකක් අපිට එක විදිහට ඉන්නේ නැහැ අවස්ථාව. අනේ කැමතිනේ නැහැ. මේවෙන් මොන මොනවා කැමතිද? මොන මොන අවස්ථාවට අකමැතිද? දැන් ඔය වගේ බලනකොට පේනවා මම කැමැති අවස්ථා එකක්වත් එන්නේ නැහැ නේ මෙතන බලනකොට. කලාතුරකින් කැමැති අවස්ථාවක් කියන දහසක් අකමැති අවස්ථා. අකමැති ඒවා දහහකට කැමැති එකක් එනවා. ඒකත් ගෙවිලා යනවා. මොහොති මොහොත ගෙවෙනවා. දැන් මෙතෙන්දී අපි දකිනවා මොහොති මොහොත ගෙවෙන ධර්ම ස්වභාවය ඇති පැවැත්ම තුල නිබඳු අවස්ථා වලින් හටගත ජීවිතයක් තුල ජීවිත පැවැත්ම කියන්නේ මේක නා. ඒ පැවැත්ම තුල මොකද්ද මට ගන්න දෙන සාරවත් අවස්ථාව? ඒක අවස්ථාවක සාර ධර්මයක් ඇතයි කියන එකට අල්ලා ගන්න ගැලපෙනකන් මේ පවතින අවස්ථාවක එකක්වත් තියෙනවා. කොච්චර හොඳයි කිව්වත් හටගෙන මොහොතින් මොහොත ගිවිලා විනාශ වෙන අවස්ථා නම් තියෙනවා. ඒ බඳු අවස්ථාවල් තුළ මම මේ බඳු සත්‍යයට පත් වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒ මොන රටාවෙද? මොන ධර්ම න්‍යායෙන්ද සතුටු වෙන්නේ? මොහොතක් පාසා ගෙවි ගෙවි වෙනසලියන් කැමැතිසේ නොපවතින නොපවතින ආකාරයෙන් එන කැමැතිය ගිවිලා යනවා, අකමැති අකමැතිලා වෙනවා. මෙහෙම අවස්ථාවන්ගේ සම්පීඩනයේ කියන්නේ මම මුරු ජීවිතය කියන්නේ. අන්න ඊට අපුඩා අවස්ථාව තේරුම් අරගෙන එබඳු කුඩා අවස්ථා කෝටි ප්‍රකෝටි ගානන්ගේ සම්පීඩනයන්ගෙන් ගිවිච්ච කාල සීමාවකට මිනි ජීවිතය ගෙවුවා කිව්වා. ඕකයි කරලා තියෙන්නේ. ওই අවස්ථාවල් තුල වැඩි හරියක් අපි ගත කරලා තියෙන්නේ කොහෙද කියලා බලපුවාම අන්න මෙලව අපායක් දකින්නේ. අර කියන ගිනි අපාය නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක ඒ ලෝකෙ තියෙන ඒ කර්ම විපාකෙත් දිනන මේ මිනිස් භවයක් අරගෙන මේ මිනිස් භවය තුල ගෙවලා කෙලවර වෙන අවස්ථාව තුල යම් කිසි රාගය නිසා රත් වෙච්ච, දේශය නිසා දැවිච්ච, මෝහය නිසා මුලා වෙච්ච, ශෝක පරිදේව දුක් දෝමනයස උපායාසයන්ට ගෝචර වෙලා ගෙවපු අවස්ථා කීයක්ද? වෙහෙස වෙච්ච, මහන්සි වෙච්ච, ඇඟ හිදුවාගත් අවස්ථා කොච්චරද? ආස්වාදයේදී යොමු වෙච්ච අවස්ථා කීයද? දැන් බැලුවත් එහෙම අපිට පේනවාද 1000කට එකක් කියලා අපි බලාපොරොත්තු ආස්වාදයේ ගිව්ව අවස්ථා. ආස්වාදය බලාගෙන දුකින් පිරිච්ච අවස්ථා දහස් ගාණක් ගෙවෙනවා එක ආස්වාද මාත්‍රයක් බලාගෙන. ඒ ආස්වාද මාත්‍රේ ආවගම ආවා ගියා නිසා කයකත් අල්ලයි තියෙන්නේ. ඒකත් ගිවිලා ගිලා. දැන් මොකද්ද මේ කරන විකාරය කියලා? අන්න දකින්න දහම් දක් ඇස පහල වෙනවා. ලෝකේ හරයක් නැහැ, මේ පැවැත්මේ හරයක් නැහැ කියලා දකින්න. ප්‍රඥාවන්තයෝ මේ බඳු අවස්ථා નિසරුයයි දැන. ඒ අවස්ථාවන් චන්දරාගය දුරු කරන්න ආවේ. අන්න චන්දරාගය බැඳීම දුරු කරපුවාම තණ්හාකේ නිබ්බාන අන නිවන් මාර්ග. මේ බලා සිටියේදී තමන්ට දැනෙනවා හරයක් නැති ලෝකෙ, දෙවිල යන ලෝකෙ, වෙනසිල යන ලෝකෙ මොනවා පතන්නද? පතන බලාපොරොත්තු ඉසෙල් නැති වෙලා යනවා. කවුරු වෙන්න පතන්නද? වැඩක් නැහැ. තවත් අවස්ථා බෙදී දුර යනකොට මොන තත්තරානාතරයක් පතන්නද? මොන නම්බුනාමයක් පතන්නද? මොන විදිහේ සැප ජීවිතය කියලා එකක් පතන්නද? එහෙමත් ඇරියත් ඇරියන. වැදුම්මත් ඇරලා යනවා. පදන බලාපොරොත්තු ඇති වෙලා යනවා ක්‍රමක්‍රමයෙන්. එතන මොනවා රැස් කරගන්නද? මොනවා මගේ කියලා මගේ කියලා තියාගෙන ගොඩ ගහගෙන මම කරගන්නද මයි කරගන්නද? එහෙම එකක් තියනවාද? පුළුවන්කමක් තියනවාද? මුල අදහසක් විතරක් නේද? ඔය වෙන රැස් කරන බලාපොරොත්තු නැති වෙලා යනවා. තමන්ට තේරෙන්න පටන් ගන්නවා ඒකනේ නැති වෙනවා. හැබැයි තව ආශාදී දින බලාපොරොත්තු තියෙනවා. මොන හරයක් ඇති ආස්වාදයක් පස්සේද මම මේ විඳින්නේ කරගෙන යන්නේ. වැඩක් ඇති ආස්වාදයක්. ඒ ආස්වාදේ විඳින මොහොතේ තේක මතුවෙනවා. ඒතර මොකද ඉන්නේ ආස්වාදේ විඳලා ගියාම අන්න විඳින්නේ කරන බලාපොරොත්තු නැති වෙලා. ජීවත් වෙනවා කියන්නේ ඕකනේ. කොහේදම කද හරි. ඒක කියලා එයා දහදා ගහම ජීවි ආසාව චන්දරාගයක් වෙනවා ඒකත් විඳිනවා. මට මේ කනහට ගන්න හිතුවෙච්ච අහන ආසාව නැති වෙලා ගියා. අහන බලාපොරොත්තු ඉවරන. මතු කනක් හට ගැනීමට හේතු වෙන සංකාර ඉවරයි. චන්දරාගය ඉවරයි. මන සුවඳ බලාපොරොත්තු වෙන්නේ මොනවා කරගන්නද? සුවඳ ගන්න බලාපොරොත්තු ඉවරලා නම් සුවඳ බලාපොරොත්තු ඉවෙච්ච ගාම සුවඳ පිළිබඳ අවිද්‍යාව ඉවරයි. මොන රහ විදෙවිද විශේෂ කරන්නේ? ඒ පස්සේ මොකට හඹා යන්නේ? මොන හරයක්? ඒකත් ආන රහ බලාපොරොත්තු ඉවරයි. පහත පිළිබඳ මොන පහසක් පස්සේ යන්නේ? මොන හරයක්? වැඩක් නැති දේවල්. ඒ අදහසින් මෝරලාවන පහත පිළිබඳ බලාපොරොත්තු ඉවරනා. ඇහට ගන්න කන හට ගන්න නාහය හට ගන්න දිව හය හට ගන්න තිවිච්ච බලාපොරොත්තු දිහා ඉවරයි. මොනවා හිතේ තයිද? මොකද හරයක් එන හිතුවි. ඒකත් අත හිතන බලාපොරොත්තු නැති වෙනා නම් හිත හට ගන්න තිවිච්ච බලාපොරොත්තුවත් ඉවරනා. ඇහැ හට ගන්න කන නාසයේ ශාරීරියේ මන හට ගන්න තිය බලාපොරොත්තු ඉවරනා. බලාපොරොත්තු කෙලවර වෙච්ච තැන අවිද්‍යාව ඉවරයි. එහෙනම් බලාපොරොත්තු යම් තැනක නැද්ද? සංකාර ගොඩ නගන තිවිච්ච හේතුව. කාල තියෙනවා සංකාර නැහැ. බඩගිනින කනවා. විපාකින් තමද පියබ්බොන. දෙල් නිසා ඇඳුම කඳගෙන ඉන්න මේ වට කරගන්න. හොඳ හින්දා නෙමෙයි. විය කරන දෙයක් නෙමෙයි මේ විපාක කර්ම විපාකයි තියෙන එක. ඔය බලාපොරොත්තු තිබරපතේ හේතුව ඉවරයි. ඵලයේ තියෙන එකන් ජීවිතේ ගිනියේ. හැබැයි යුතුයකම ඉටු කරනවා. යුතුයකම ඉටු කරනවා කියන එක අරකින් චන්දරාගයේ වෙන්ද කරන එකක් නෙමෙයි. ඒවා යුතුයකම වශයෙන් කළ යුතු දේවල් කරනවා. එයාගේ ජීවිත කාලය තුළ එතෙක් කල් ඉටු නොකරපු යුතුයකම ඔය අවබෝධය ආවට පස්සේ. එයා අදායිර බුද්ධිලෙක් වෙන්නේ. දැන් හිතන්න පුළුවන් මේ ගැන කියාගෙන ඉනකොට ඔහොම කරන්න කිව්වොත් මේ ලෝකෙ වැඩක් කරන්න මිනිහෙක් නැති වෙයි. මොනවා කරන්නේ නැහැ නිකන් අදායි රිකෝඩරයක් ඇති වෙලා නිකන් ගල්ලිබ්බ වගේ තිබ්බ දැන් ඔලින් ඉන්න කොටසක් ඇති වෙයි කියන්නේ. එහෙම කොටසක් ඇති වෙන්නේ නැහැ. යාට යථාර්ථයේ පේන පටන් ගන්නවා. ගුණේට කළගුණ හලකන්න ඕනේ. උපකාරයට ප්‍රතෝපකාර කරන්න ඕනේ. මා විසින් මේ දේ කරදී යුතුයි. ඒක පැහැර හරින්න හොඳ නැහැ. මෙන්න මෙහෙම හරියට දකින්න පටන් ගන්නවා. එන අය යුතුයකම් පැහැර නොහරින්නේ පාටපත් වෙනහම ඔහුගේ සේවයේ එදා තිබුණාට වඩා සිය ගුණයක් වැඩි වෙනවා. හරවත් සේවේ. ඒකෙන් ලෝකයේද හොඳ ඔහු කඩිසල ක්‍රියාශීලී බුද්ධලේ නිදහස් මානසිකත්වයේ වැඩ කරන හොඳ ඉතා පිරිසිදු අවංක ගතිය ඇති හොඳ බුද්ධලත්වයටපත් වෙලා ඔහු විසින් කළ යුතු යම් යුතුයකමක් ඇද්ද යම් හැකියාවක් ඇද්ද ඒ සියල්ල අවංකව ඉටු කරන පාටපත් වෙනවා. ඔහුගෙන් රෝගීර වාදකයා කරදරයක් නැති පාටපත් වෙනවා. එහෙම පිරිසක් ඇති වුණොත් එහෙම මේ ලෝකේ සත්‍වීකීමට එයාගේ පැවැත්මේ අවසානයේ දක්වා ඒ ලබන සත්‍වීකත්වයේ සාමාන්‍ය මිනිස්සු 1000කින් ලබන සත්‍වීකත්වයට වඩා වැඩි වෙනවා. එත් විශේෂ වෙනවා. නව හිතන්නේ එහෙම නෙමෙයි. මේවා වැඩක් නැහැ, මේවා වැඩක් නැහැ, හරියක් නැහැ කියලා හිතන්න පටන් ගත්තට පස්සේ ලෝකෙ මිනිස්සු ඔක්කොම කරන කටයුතු ඔක්කොම දාලා අදාරි මිනිස්සු. වැඩ කරන්නේ නැති වෙන එකක් කරන්නේ. ඊට පස්සේ අවශ්‍ය හරවත් දේවල් අංග සම්පූර්ණව කරනවා. ඒවා එකක් පැහැර හරිනවා. ගතිකාර අනාගාමි බවටපත් වෙලා හිටපු කුඹල් වැඩ කරපු කෙනෙක්. අන්ද වෙලා හිටපු අමතාතා දාලා හිටන් ගියෙත් නැහැ, වැඩක් නැහැ, හරියක් නැහැ කියලා. එයාගේ අසාවත් ඇරියේ නැහැ. වලන් හදලා පුච්චලා ඔක්කොම කරලා පෑදවල් මහන්සි වෙලා අර අම්මා තාත්තා කන්න බොන්න යදිලා අම්මා තාත්තා පෝෂණය කරලා තව භික්ෂුන් වහන්සේලා කීපනාවට සමාන පුළුවන් හැටි දානේ දීලා ඔය විදිහේ කාලේ ගත කරලා හැදලා ගියා. අනාගාමී ලයිට් එකේ කෙනෙක් මොබලවත් උපන්න අවසාන. ඉතින් ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ඒ මාර්ගඵලලාභීන්ගේ කොයි ලාගත් මේ අදායිරි බවක් හැඟවිච්ච බව පෙන්වුවේ නැහැ. නමුත් වැඩ කරන හැටි එවන එකක් අකලේ නේ. මේ ඇත්ත පේන්නේ නැති අය ආත්මලාභයට ගෝචර වෙලා 90%ක් වැඩ කර නැති ඒවයි. වැඩ කර ඇති ඒවා 10%ක් භාගෙටයි. කරන්න පුරුදු වෙච්ච ලෝකයක් තමයි අද තියෙන්නේ. වැඩ කර නැති තමන්ට අවැඩ වෙන අනුන්ට අවැඩ වෙන කටයුතු 90%ක් කරනවා. තමන්ටත් අනුන්ටත් යහපතක් කෙනා තියෙන නම් ඔය අතරින් සාමාන්‍ය මට්ටමට ජීවිත තව 9ක් විතර කරලා 1%ක් විතර තමන්ටයි යන්ටයි වැඩක් ඇති වෙනවා කරනවා. ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු ටික කාලේ පැහැර හැරෙනවා. අත්‍යවශ්‍ය වැඩ කටයුතු කරගන්න වෙලාවක් නැහැ. මොකද අනවශ්‍ය වැඩ කටයුතු වල 90% කාලේ වෙන් කරපෙ කරනවා. කොයින්ද අත්‍යවශ්‍ය වැඩේට වෙලාව? ඉතින් ඒක හදාගත්ත රාමුවත් තුළ අපි කාලයත් තුළ ගිහිල්ලා. එවන්දු පිරිසක් එක වට වෙලා එවන් සමාජයක් එක එකතු වෙලා. දැන් ඒක කොටස් කාර්යය වටපත් වෙලා ඉන්නේ. එනිසා එකපාරක මහ විප්ලවයක් එනවා, දහම් විප්ලවයක් එනවා එකපාරෙ තින්ද වහින්ද වෙයි. එනිසා අපි ඒවෙන් යමක් යමක් අයින් කළ හැකිද? යමක් යමක් මේ විප්ලවයේටපත් වෙන්නේ නැතුව අයින් කරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඒවට මේ නිදහස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම. එහෙම වෙනකොට ධම්මෝහවේ රකති ධම්මචාරී කියන ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කියලා කියන හරියට ගැළපෙන දිය පරිසරයට ගැළපෙන විදියට වැඩ පිළිවෙල ගෙතන යෙදෙනවා. ඒ පිටිසතරේ හැඩතලිය ගන්නවා. ධර්මයේ දෙවිනි කරන්න බෑ. ඉතින් ඒකයි හේතුව. කත්තේ දැන් ඇඳුමක් අදගත්තේ හීත උෂ්ණ දුරු කරගන්න ලැජ්ජායිස්ථාන මෝහ කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රයෝජනෙයි. නමුත් එහෙම ඇඳපු ඇඳුම කාලෙන් කාලෙට වෙනස් වෙලා ගිහිල්ලා දැන් වෙනකොට ගාක් වෙනස් ආකාරයකට පත්වෙච්ච ඇඳුමක් බවට පත් වුණා. නොඑක හැඩතල වලින් නොඑක ආකාරයෙන් බාහිර විචුණ වැඩ වලින් සකස් කරපු එකක් බවට. දැන් ඒ නිසාම අපේ ජීවන විදම ඇඳුමක් හදාගන්න පොච්චර විලා කරන්න ලදීනවා. දැන් කකුල් දෙකේ ගල් ඇනිනවට උල් ඇනිනවට ජරා මඩ පෑගෙනවට ප්‍රයෝජනේ ඒකයි ත්‍රිපු දෙක. ඒකට අවශ්‍ය කරන මට්ටමේ ප්‍රයෝජනීය සඳහා පරිහරණය කරන්න ගැළපෙන ත්‍රිපු දෙහිකු. වැඩි විචුණ දාපු ත්‍රිපු දෙහිකු ගත්තහම දැන් ওই දෙකේ වෙනස මෙච්චර තියෙනවා. අර නිකම් නිකම් බාටා දෙක දාගත්තහම අපුර අපේ වැඩි කරගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම කෙරෙනවා. නැත් ওই ටිකම කෙරෙන තවත් ත්‍රිපු තියෙනවා. සපතු තියෙනවා. එයා වටිනාකම බලනවාම එකක් රුපියල් 3000යි 4000යි 4000යි 5000යි 6000යි ඊට දෙවියවත් තියෙනවා. ඒකෙන් කරන්නේ තරකිකමයි. මත වැඩි හරියම ගන්න. අනේ වැඩි විචුණ ටික. මේක තමයි නවීන විලාසිත ලෝකේ කර්මාන්ත දියුණු. කාර්මික දියුණු ලැබු ලෝකේ හරි ඒයි. හැබැයි ඒ ටික නව අපේ ජීවන විදිහ කන්නේ අනේ අනවශ්‍යයි. මේ හේපු දෙක අතරින් නෑ. ඒ වැඩ කරන හැටි හේපු ගන්න එක අතරින්.